සභාව කල් තැබීම
අයවැය තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් මාස 23 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල් තැබීත්වය යෝජනා කරමු.
කල් තබන අවස්ථාවේ යෝජනාව සුදර්ශන දෙනි පිටිය මැතිතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු කථානායකතුමනි, සභාව කල් තැබීමේ යෝජනාව ශ්‍රී ලංකාව තුළ පවත්නා වනාන්තර විනාශය වඩා තීව්‍ර ලෙස මෙම කාලය තුළ සිදුවෙමින් පවතී. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස සිදුවීම් පරිසරය කෙරෙහි මහත් බලපෑමක් එල්ලවීම පවතී. විශේෂයෙන්ම කෘෂිකාර්මික වගාවන් සඳහා නියාමනයකින් තොර වනාන්තර එලිපෙහෙලි කිරීම මෙම තත්ත්වයට බලපා ඇත. කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණ යොදාගෙන වැඩි දියුණු කළ බීජ වර්ග වගා කිරීමෙන් කුඩා ඉඩකින් වුවද වැඩි ඵලදායක ලබා ගත හැකිය. මෙම තත්ත්වය අවබෝධ කරගෙන කෘෂිකර්මාන්ත කටයුතු නවීන තාක්ෂණය අනුව සිදු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එමෙන්ම දැනටමත් විනාශී ඇති වනාන්තර ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂලතා වගා කරමින් වඩාත් පරිසර හිතකාමී පරිසරයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමු කළ යුතුයි මෙම කර සභාවට යෝජනා කර සිටින්න.
ඕඩර් ප්ලීස්. හරි නියමද සූර්ය මැතිණිය ආසනයට පැමිණෙන්නේ.
ගරු මුලසනාටුට මන්ත්‍රීතුමිය,
මම හිතන්නේ ගෝලීය උෂ්ණත්වය මේ වෙලාවේ මේ වෙනකොට 100%කින් පමණ වැඩි වෙලා තියෙන වෙලාවක්. අපි හැමෝම දන්නවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු මොනවද කියලා. පොසිල ඉන්ධන මේ දහනය, වන විනාශය, සත්ත්ව පාලනය මගින් සිදුවෙන මීතෙන් වැනි වායු විමෝචනය වීම වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි දකින්නේ මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ඉතින් ඒ වගේම කෘෂිකර්මාන්තය යොදන නයිට්‍රජන් අංගු සංයෝග CFC සහිත විදුලි උපකරණ හා සුවඳ විලවුන් ආදිය අක්‍රමවත් ලෙස වායුගොලයට බැහැර කිරීමත් මේකේ මූලික අංගයක් බවට පත් වෙලා. එයින් මේ ද්‍රවීය ගැසිය තට්ටු විනාශ වීම, අයිස් තට්ටු විනාශ වීම, එහෙම නැත්නම් දියවීම වසරකට ඝන කිලෝමීටර 150-200 අතර ප්‍රමාණයක් වෙනවා. මම හිතන්නේ දූපත් වගේ ස්ථාන ලෝකසිතියෙන් ඉවත් වෙයි තව කාලයක් යනකොට. මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම වෙරළ ඛාදනයේ සිදුවීම, ලවණ පසර එකතු වීම, කඩලාන පරිසර පද්ධති විනාශ වීම, මේ තුලින් උෂ්ණත්වය ඉහළ යාම තුලින් දකින්න පුළුවන් දේවල්. ඉතින් ඒක නිසා අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග වන විනාශය අවම කළ යුතුයි. මේක අපේ රටට විශේෂ දෙයක්. ඒ වගේම පොසිල ඉන්ධන දහනය අවම කිරීම විකල්ප භවෂත් බලශක්ති සඳහා අපි හැරෙන්න ඕනේ. ඒකට හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන භාවිතය, ඒ වගේ දේවල් අපි දැන් යම් කිසි මට්ටමකට ගෙනල්ලා තියෙනවා. නමුත් තාම අඩු මට්ටමක්. ඉතින් විශාල සම්මුති ප්‍රමාණයකට අපි ශ්‍රී ලංකාව යොමු වෙලා තියෙනවා. සම්මුති අපි අත්සන් කළ දෙනවා ගොඩක් ඒවට. එක්සත් ජාතීන්ගේ විශේෂයෙන්ම එක්සත් ජාතීන් දේශගුණික විපර්යාස පිළිබඳ සම්මිතිය UNFCCC 1992 ශ්‍රී ලංකාව එකඟ වෙලා තියෙනවා. ඊළඟට තෙත්බිම් සුරකීමේ රැම්සාර් සමිතියත් අත්සන් කළ තියෙනවා. මේ වගේ ගොඩක් සම්මුති තියෙනවා ගරු මුලසනාරු මන්ත්‍රීතුමින්. නමුත් අපි ඒ වයින් උපරිම ප්‍රයෝජන එහෙම නැත්නම් අපි ඒක එච්චර හිතන්නේ නැතුව කටයුතු කිරීම තමයි මම හිතන්නේ ශ්‍රී ලංකාවට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකෙටම මේකෙන් බලපෑමක් සිදු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම දැන් දකිනවා කාබන් ක්‍රෙඩිට්, එහෙම නැත්නම් වෙරිෆයිඩ් එමිෂන් රිඩක්ෂන් එක, තාවුරු කරන ලද විමෝචනය අඩු කිරීම. මෙන්න මේක විශේෂ දෙයක්. මේක අපිට වැළඳ ගන්න ඕනේ. අපේ රටට අවශ්‍යයි මේක. නමුත් මේක අපි දකින්නේ නැහැ. දැන් අපි මේක ප්‍රචලිත වෙනවා දකින්නේ නැහැ. ගොඩක් දෙනෙක් මේ කාබන් ක්‍රෙඩිට් එක ගැන එච්චර හිතන්නේ නැහැ. මේ දේශගුණ විපර්යාසය එරෙහිව ගෝලීය සටනට අදාළව පමණක් නොව විශේෂ ආයෝජන ප්‍රමණක් නොව විදේශ විනිමය පිනීමේට මේක විශේෂ අවධානයක් යොමු විය යුතුයි. විදේශ විනිමය විශාල වශයෙන් උපයන්න පුළුවන් අවස්ථාවක්. අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට දේශියම කළ හැකි අවස්ථා මේ ක්‍රමවේදයක් තමයි මේ කාබන් ක්‍රෙඩිට් ව්‍යාපෘති හඳුන්වා දීම. ඉතින් ඒක විශේෂයෙන්ම අපි මේ ගැන අපි හරියට ක්‍රියාත්මක වුණොත් අපිට විශාල වශයෙන් මුදල් උපය ගන්න පුළුවන් විදේශ විනිමය. ඉතින් මේකේ ප්‍රතිවන රෝපණය සහ වනරෝපණ ව්‍යාපෘති තමයි කරන්න ඕන දේවල්. ප්‍රතිවන රෝපණය සහ වනරෝපණ ව්‍යාපෘති. මේක අපි මේ ආකාරයෙන් ක්‍රියා කරොත් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම රටට විශේෂයෙන් විදේශ මුදල් ලබා ගත හැකි ක්‍රමවේදයක් බවට පත් වෙනවා. මේක ලේසියෙන්ම අපේ රටේ කරන්න පුළුවන් දෙයක්. කාබන් ක්‍රෙඩිට් ව්‍යාපෘති. ඉතින් කෘෂි කර්මාන්තය ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ ව්‍යාපෘති, පුනර්ජීවනයේ බලශක්ති ව්‍යාපෘති, වැනි හරිතාගාර වායු විමෝචනය අවම කරන හෝ ඉවත් කරන ව්‍යාපෘති මගින් මේ කාබන් ක්‍රෙඩිට් උත්පාදනය කරගන්න පුළුවන්. ඉතින් එම නිසා මම හිතන අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම යෝජනා කරන්නේ ගරු මූලසනාරු මන්ත්‍රීතුමියනි. අපි යෝජනා කරන්නේ දැන් ඕන තරම් විදේශ ආයෝජකයෝ ඉන්නවා මේ සඳහා. අපිට ඇවිල්ලා මේ අපේ රටේ මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේකට ක්‍රමවත් වැඩපිළිවෙලක් හදිය යුතුයි. ක්‍රමවත් වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. මෙන්න මේක තමයි අප අවශ්‍ය වෙන්නේ. ශ්‍රී ලංකාවේ දැන් අපිට ලොකු ප්‍රතිලාභ ප්‍රමාණයක් අපේ රට ගේන්න පුළුවන් ව්‍යාපෘතියක් නිසා අපි මේක ක්‍රමවත් වැඩපිළිවෙලකට යනවා නම් අපිට මේ අපේ හිතකර පරිසරයක් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ වගේම අපේ රටේ මේ ආර්ථිකයටත් යම් කිසි මට්ටමකට විශාල මට්ටමකට අපිට මේ අවස්ථාව උදා වෙන ආර්ථිකය ගොඩ ගන්න. ඉතින් විශේෂයෙන්ම අපි මේක කරන්න තියෙන ආයෝජකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහ අපි ක්‍රමවත් වැඩපිළිවෙලක් හැදීම තමයි කරන්න ඕනේ. ඉතින් ඒකේ ප්‍රතිලාභ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෝජකයන් ආකර්ෂණය කළ හැකි ක්‍රමවේදයක් හදන්න අපි සිස්ටම් එකක් තිබිය යුතුයි. ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමවේදය හැදීම අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන වැඩපිළිවෙලක්. කාබන් වෙළඳපොළ එහෙම නැත්නම් කාබන් මාකට් එක ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. කම්ප්ලයන්ස් මාකට් එකක් තියෙනවා, ඒ වගේම වොලන්ටරි මාකට් එකක් තියෙනවා. කම්ප්ලයන්ස් මාකට් එක කියන්නේ සාමාන්‍යයෙන් රජය විසින් තමයි මේ කටයුතු කරන්නේ. රජය විසින් නිර්මාණය කරන ලබන මේවා සීමාසා වෙළඳ පද්ධතියක්, ඒක මේ යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් රජයන් විසින් එක් එක් කාල පරිච්ඡේදයන් තුළ නිපදවා හැකි සමස්ත හරිතාගාර වායු විමෝචනය ප්‍රමාණයට සීමාවක් සකස් කරලා ඒකට සමාගම් වෙත කාබන් විමෝචනය කිරීම සඳහා ඒ කාබන් ප්‍රමාණය විමෝචනය කිරීම සඳහා අනුමැතිය ලබා දෙනවා. මේක රජයක් විසින් කරන්න ඕනේ. අපේ රජයෙන් එහෙම නැත්නම් මේ රජයෙන් කරන්න ඕන දෙයක්. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන පෞද්ගලික අංශයේ සමාගම් වෙන බොලන්
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ගරු මූලසනාරු මන්ත්‍රී මේ රජයේ වගේම පෞද්ගලික අංශවලට මේ අවස්ථාව ලබා දෙන්න වොලන්ටරි මාකට් එකට. මේ අවස්ථාව ලබා දුනොත් ඔවුන් ඇවිල්ලා මේ ආයෝජනය කරලා මේ ව්‍යාපෘතින් කරනවා. එතකොට මේ අපේ වනගණත්වය වැඩි වෙනවා. අපේ වනගණත්වය සාමාන්‍යයෙන් 1900 දී පමණ 100 50 149ක් විතර වනගණත්වය අද 130කට විතර අඩු වෙලා. මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේක කවුරුත් කතා කරන්නේ නැහැ. මේක පොඩි දරුවගේ ඉඳන් කරන්න ඕන දෙයක්. පොඩි දරුවට උගන්වන්න ඕනේ. ඒ වගේම මුළු සමාජයටම උගන්වන්න ඕන දෙයක්. මේක ක්‍රියාත්මක වෙන්නේ අපි දකින්නේ ඒකයි. මේවා ක්‍රියාත්මක කළ යුතුයි. අපිට පුළුවන් මේ 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 කාබන් ක්‍රෙඩිට් ව්‍යාපෘති තුලින් මේ මාකට් එක හදන්න. මේක ලේසියෙන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකිනවා මේ වෙලාවේ පිලිපීනේ ගත්තොත් එහෙම පිලිපීනේ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් ඇතුල් වෙනවා නම් එයාට තියෙන ටාගට් එකක්. එයා යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක අරගෙන එළියට යනකොට මේ පළ 1000ක් හදලා පෙන්නන්න ඕනේ. එහෙම තමයි එතන ඒ හදලා තියෙන්නේ. මොකද මේ අවශ්‍යතාවය නිසා. අපේ එහෙම සිස්ටම් එකක් නැහැ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ බලධාරීන් සියලු දෙනාගෙන්ම මේ වගේ මොකක් හෝ ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. දැන් මේකේ මේ පැල සිටීමේ එහෙම නැත්නම් මේව නැවත ඒ පැල මේ පැල සිටීමේ රිප්ලේස්මන්ට් රිප්ලේස් කරන්න නම් සාමාන්‍ය ඉතියෝපියාව තමයි වැඩිම ඉන්නේ නම්බර් 1 ලෝකයේ අංක 1 ඉතියෝපියාව. එහෙනම් අයි අපිට කරගන්න බැරි. අපිට කරන්න පුළුවන් දෙයක් මේක. මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා මම විශේෂයෙන්ම අවධානය යොමු කරනවා, යෝජනාවක් කරනවා. අපි මේ ක්‍රියාත්මක කරන්න මේක ගැන විශේෂ අවධානයක් යොමු කරලා අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටම එකතු වෙලා මේකට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගත්තොත් මේ අමාත්‍යංශයේ වෙනම වැඩපිළිවෙලක් වෙනම සෙල්ලයක් ඕපන් කරලා මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් නම් ගරු මූලසනාරු මන්ත්‍රීතුමිය අපිට මේ ලෝකේ අපිට ආදායම් මාර්ගයක් බවට පත් වෙනවා. අපේ රටට විදේශ විනිමය ගලාගෙන යන තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම මේ පරිසරය මේ විනාශ වීම වළක්ව ගන්න පුළුවන්. මේක නිසා මේ ග්‍රීන් රටක් බවට පත් කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒක ලේසියෙන්ම කළ හැකි රටක් තමයි අපේ රට. ඒකට අවශ්‍ය කටයුතු කරන්න කියලා මම යෝජනා කරනවා. ඉතාම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලලිත් වර්ණ කුමාර ඔබට විනාඩි 5ක් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා මූලසනේ මන්ත්‍රීතුමියනි. අපේ සුදස්සන දෙනිපිටි මන්ත්‍රීතුමා කිනා යෝජනාව මම මේ අවස්ථාවේදී ස්ථිර කරමින් වර්තමානයේ ප්‍රායෝගික හා කාලෝචිත යෝජනාවක් හැටියට මම දකිනවා. මොකද අපේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉදිරියට සියලුම දෙනා අභියෝගයට ලක්වන වැඩපිළිවෙලක් තමයි මේ ලෝක ගෝලීය උෂ්ණත්වය. ඒ ගෝලීය උෂ්ණත්වය අපි විසින්ම හදාගත්ත වැඩපිළිවෙලක් කියන එකයි මම දකින්නේ. ඇත්තටම අපි උදාහරණ ගත්තොත් අපි අපේ තාක්ෂණ එහෙම නැත්නම් දියුණුව වෙනකොට අපි කොයි පැත්තෙන් හරි පිරිහෙනවා කියනක අපි අනිවාර්යෙන් අපි දන්නවා. ඒ අතර අපි පරිසරය මේ පරිසරයත් එක්ක ගැටෙනකොට අපි දියුණුව කරා යනකොට ඒ තුල සබහා ධර්ම වෙනස් වෙනකොට අපේ සියලුම කාලගුණික දේවල් ඒ වගේම වටපිටාව හැමදේම වෙනස් වෙනවා. ඉතින් අත්‍තර මේක තුල අපි ඒක මීට වඩා ගැඹුරින් හිතිය යුතුයි, ගැඹුරින් හිතලා කටයුතු කර යුතුයි. නැත්නම් මේ අපිට ඉදිරියේදී ඒකට මුහුණ පාන වෙන බොහොම දුක්බර විදිහට මුහුණ පාන්න සිද්ධ වෙයි කියලායි මම විශ්වාස කරන්නේ. මොකද මම ප්‍රායෝගිකව අපි දන්නවා, ඉස්සර අපි දන්නවා පෙබරවාරි මාසය කියලා කිව්වොත් 95% අපි දන්නවා අනිවාර්යෙන් පායනවා කියලා. ඒ කාලේ රබර් ගස්වල කොළ හැලෙනවා, ඒ වගේ ආකාර තිබුණා. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා සමහරක් වෙලාවට අපේ කල්තු දිස්ත්‍රික්කේ ගත්තාම සමහරක් වෙලාවට වැහැලා තියෙන වැඩිම පෙබරවාරි මාසේ. ඒ සියලු දේ දේශගුණීය විපර්යාස වෙනස් වෙලා තියෙන මේ සභා ධර්මයත් එක්ක. අද මට විශේෂයෙන් මට මතක් වෙනවා පසුගිය අවුරුද්දක බුලත්සිංහල ස්ථාන කීපයක නාය ගිහිල්ලා සාමාන්‍යයෙන් 80 දෙනෙක් විතර නාය ගිහිල්ලා ඒ පස්වලට යට වෙලා මිය ගියා, මිහිදන් වුණා. හැබැයි ඒ හැමතැනම නිරීක්ෂණය කරාම වෙන්නේ ඒ සාමාන්‍ය තිබිච්ච ස්වභාවික කඳු වැවුම් වල තිබිච්ච ස්වභාවික පරිසරය, ස්වභාවික ගස් කොළන් කපලා අපි ආර්ථිකය දියුණු කරන්න කියලා තේ වගා කරනකොට ඒ ස්ථිර සමබරතාව නැති වෙනකොට ඒ පස්කාන්දු වෙලා ඒ නායන තන්ට ගොඩදුරුනා. ඒක ඇත්තටම අපිට ප්‍රායෝගිකව අපි දකිනවා. මොකද ඉස්සර තිබිච්ච උස ගස් තිබුණා, බාගෙට උස ගස් තිබුණා, පොඩි ගස් තිබුණා. ඒක පොළොව ඒ ආකාරයට හැද ගැසිලා තිබුණා. අපි ඒක වෙනස් කළා. අපේ දියුණුවට, අපේ ආර්ථිකය වැඩි දියුණු කරන්න ගිහිල්ලා අපිට වෙන පැත්තකින් ඒ සබහා ධර්ම අපිට ඒ ආකාරයට අපිට බලපෑවා කියන එක ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ නිසා අපි කාගෙත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් අපේ සභා ධර්මය රැකගෙන අපි මේ ඉදිරියට අභියෝගයට ලක් වෙන කාරණාවට අපි දැන් ඉඳන්ම හැඩගැස්සිය යුතුයි කියන එක විශේෂයෙන්ම සිහිපත් කරමින් මේ ගෙනාපු ගිනීම් පිළිබඳ මම ස්තුතිවන්ත වෙමින් මේ අපි සියලු දෙනාගේ වගකීම, අපේ රටේ සියලු දෙනාගේ වගකීම යුතුකම අපිට මේ ජීවත් වෙලා ඉන්න අපේ ඉදිරි අනාගත පරම්පර අපේ දුව දරුවෝ මුණුමුරුන්ටයි අපි මේ කාර්යය කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු වසන්ත යාපා මන්ත්‍රීතුමා. විනාඩි 7ක කාලයක් තියෙනවා.
Thank you very much, honorable presiding member, giving me this golden opportunity to discuss regarding this environmental matter. And also I would like to take this opportunity to thank honorable Sudarsana Denipitiya. As a environment lover, I personally know that you have a special interest regarding this matter. කඳුකර ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් විදිහට අත්වසෙම මට මේ පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලැබීම වාසනාවක්. මේ වෙලාවේ ගරු වනජීවී අමාත්‍යමියත් ඉන්න වෙලාවේ ඉතාමත්ම ශෝකජනක අත්දැකීමකට මම පත් වුණා අත්වසෙම ගරු සභාපතිතුමියනි. ඔබ දන්නවා මේ කාර්ය බහුල වකවානුවක් අත්වසෙම මේ අයවැය කාල වකවානුව. නමුත් ඇත්තරම ඊයේ සහ පෙරේදා මේ පැවතිච්ච තත්ත්වයත් එක්ක මේ අපි පරිසරයත් එක්ක ගනුදෙනු කරන විලාසයත් එක්ක වෙන්න ඕන මේ සමහරලාට මේ කඳු නායන්නේ. පෙරදෙනිය ප්‍රදේශයේ සුමිත් අනුර කියන මහත්මයා මේ විදිහක කඳු නායෑමකට බඳුන් වෙලා මේ ටවුන් එකේදී මරණයට පත් වුණා. නමුත් මගේ ගමේ මේ පුද්ගලයන් නැත්නම් මේ අපේ අය පිළිබඳව බලන්න යන්නවත් අපට අවස්ථාවක් නොලැබෙන්නේ මේ අයවැය කාරණාවක් තියෙන එකත් එක්කමයි. මම ඔහුට අපේ ශෝකය ප්‍රකාශ කරන ගමන්ම මෙවැනි පරිසරයත් එක්ක ගනුදෙනු කිරීම තුළ මේ අපි අසාධාරණ විදිහට පරිසරයත් එක්ක ගනුදෙනු කරලා අපිට වෙන්නේ අපේ මිනිස්සු මේ වගේ මරණයට පත් වෙනවා. හැබැයි රජයක් විදිහට මම හිතනවා මේවට අපි වග කියන්න ඕන කියලා. ඇත්තටම මේ වගේම තමයි හන්තාන ප්‍රදේශයේ මම ජීවත් වෙන මහනුවර තියෙන්නේ. විවිධ කරුණු කාරණා පදනම් කරගෙන හන්තාන කෑලි වලට කඩලා දෙනවා. ඒවා සමහරු කියනවා අපි මේ ලබා දෙන්නේ අහවල් උද්‍යානය නිර්මාණය කරන්න. හැබැයි රජයේ මට්ටමින් අක්කර 34 මේ වගේ උද්‍යාන නිර්මාණය කරන්න දෙනකොට මේ ජල පෝෂිත ප්‍රදේශේ විනාශ වෙලා මේ රටේ දිය ගංගා උල්පත් විනාශ වෙනවා කියලා අපේ පාලකයන්ට තේරෙන්නේ නැති එක පුදුමාකාර කාරණාවක්. විවිධ අන්දමට මේ පාර්ලිමේන්තුව තුල 50 සම්මත කරගෙන කඳු ගංගා ඇලදොල මේ පාර්ලිමේන්තුව හරහාම ලියාපදිංචි විදියටම නීතියානුකූල පාර්ලා දීලා තියෙන පරිසරය එක එක ඇමතිවරුන්ගේ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ මේ නිලතල භාවිතා කරලා විවිධ වරදාන විදිහට ලබා දීලා තියෙනවා. මම කියන්න වෙනවා පෞද්ගලිකව අපිට කිසි අමනාපයක් නැහැ. මේ කඳු කරේ විනාශ වෙනවා කියලා කියන්නේ කරු සභාපතිතුමනි මේ තමයි this is our future. අපි දන්නවා ලෝකයේ විදාල සාකච්ඡා ඇති වෙලා තියෙනවා. අව කොමන් ෆියුචර් කියලා අපි කතා කරා විවිධ ජාති අතර සම්මේලනවලදී. නමුත් අපේ කොමන් ෆියුචර් එක මොකද වෙලා තියෙන්නේ? ගරු සභාපතිතුමියනි මම කියන්න ඕන අම්බුලුවාව දිසානායක මුද්‍යාසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය ජෛව විවිධත්ව සංකීර්ණේ බාර අරමුදල කියලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පනතක් ජෛව විවිධත්වය ආරක්ෂා කරනවා කියලා තමයි මේකත් සම්මත කරගත්තේ. අද මොකද වෙලා තිබෙන්නේ? විගණන වාර්තාව ඉදිරිපත් කරනවා මෙන්න මේ ආකාරයට. විගණන වාර්තාවේ තියෙනවා මේ වාර්තාව මෙන්න මේ ආකාරයට සඳහන් කරනවා. සමාලෝචිත වර්ෂයේ තුල එකතුව රුපියල් 37,26,541 වියදමක් දරා කඳු සහිත ස්ථාන තැනිතලා කරමින් පස් කැපීම හා ගල් කැඩීම නිසා අම්බුලුවා පරිසරයේ ජෛව විවිධත්වයට හා පාරිසරික තත්ත්වයන්ට හානියක් සිදු වී තිබුණි. මෙම කටයුතු සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය මධ්‍යම පරිසර අධිකාරිය නිර්දේශ අනුමැතිය ලබාගෙන නොතිබිනි. මම කියන්නේ මේ පනත සහ මේ අම්බුලාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ පිළිබඳව මුල සිටම මෙහි තිබෙන ක්‍රියාවලිය පිළිබඳව අපට දැඩි කම්පනයක් කලකිරීමක් විරෝධයක් තිබෙනවා. නමුත් ඒ අතර මේ රාජ්‍ය සල්ලි වියදම් කරලා ඉවරලා අම්බුලාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. අපේ රටේ නීති අවභාවිතා කරමින් හන්තර කඳු පද්ධතිය වෙන්න පුළුවන්. මේ පරිසරය විනාශ කරන්න කිසිවෙකුට අයිතියක් දීලා නැහැ සභාපතිතුමියනි. ඔබතුමිය දන්නවා මේ අපි විනාශ කරන්නේ ලේසි පාසු අයිතියකට නෙවෙයි අපි මේ අත තබලා තිබෙන්නේ. අනාගත පරම්පරාවේ මිනිසුන්ගේ අයිතිය තමයි මේ අපි පැහැරගන්නේ. අපි දන්නවා දරණීය සංවර්ධනයේ sustainable development we must allocate resources for the future. We can consume all these matters. I mean that the පරිසර يعني මේ environment resources මේවා අපිට එහෙම පාවිච්චි කරන්න බෑ. අපි අනාගත වෙනුවෙන් මේ කැපකිරීම නැත්නම් ඉතිරි කිරීම කළ යුතු වෙනවා. නමුත් අපි අපේ වර්තමාන පරම්පරාව ගැන පමණ හිතන්නේ. මට පුදුමය ගරු සභාපතිතුමියනි අපි නීතිය පාවිච්චි කරලා මේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ලියාපදිංචි පනත්වලින් පාර්ලිමේන්තුවට සම්මත කරලා විවිධ විදිහට අපේ පරිහරණයටම මේවා යොදා ගැනීම මම හිතනවා ඉතාමත්ම ඛේදවාචකක්. මේ වර්තමාන පරම්පරාව අපි භුක්ති විඳින්නේ ඒ නිසා මේ හන්තානෙන් ගලාගෙන එන දිය කඳුළු වලින් තමයි අම්බුලුවාවෙන් ගලාගෙන දිය කඳුළු වලින් තමයි මේ
මහවැලි
ගංගාවේ ජලදිය දහරා ගලාගෙන බසින්නේ. ඒ නිසා මේ ගංගාවේ ජලදිය දහරා වලින් තමයි අර පොළොන්නරුවේ අනුරාධපුරේ මේ ප්‍රදේශ පෝෂණය වෙන්නේ. නමුත් මොකද වෙන්නේ? ඒ අනුරාධපුරයට පොළොන්නරුවට වෙන්න පුළුවන් පිපාසයෙන් දිය පිපාසයෙන් දුක් විඳින මිනිසුන්ට ජල පවස නිමන මේ ගංගාව විනාශ කරන තරකට අද මේ පරිසරය පත්කරන සමත් වෙලා තිබෙන වර්තමාන පරම්පරාවේ මා ඇතුළු අපේ පරම්පරාව මට තිබෙන කලකිරීම තමයි මේකට නීති අවභාවිතා කිරීම. ඒ නිසා අම්බුලුවා වෙන්න පුළුවන් හන්තානෙ වෙන්න පුළුවන් මේ මධ්‍යම කඳු කරේ පිළිබඳව කතා කරන්න බැරි නිසාම ඒකට පහර දෙනවා වෙඩි තබනවා විනාශ කරනවා. එනිසා වර්තමාන පරම්පරාව කිසිදු ලෙසකින් අපට අයිතියක් ඇත්තේ නැහැ. මේවා සින්නක් කර අයිති කරගෙන මේවා විනාශ කරන්න අපිට කිසිවෙක් අයිතියක් දීලා නැහැ. අපි වර්තමාන පරම්පරාව බාරකරුවන් පමණයි. මේ බාරකරුවන් විදිහට ක්‍රියා කරන වෙනුවට අපි ක්‍රියා කරන්නේ විනාශකාරී ක්‍රියාවලටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තු අවභාවිතා කිරීම පිළිබඳවයි මම විරෝධය දක්වන්නේ ගරු සභාපතිතුමියනි. ඒ නිසා මේ පරිසරය රකින්න ජාත්‍යන්තර ඔබ දන්නවා තියෙනවා එකඟතාවයක්. වියනාවලදී අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. අපි එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ලෝකේ දියුණු රටවල් වන්දියක් ගෙවන්න ඕන. තමන් විමෝචනය කරන කාබන් වලට විමෝචන නොකරන පරිසරය ආරක්ෂා කරන ස්වභාවික සම්පත් ගරු කරන රටවල් වලට මේ රටේ හැම තැනම නිල හරිත රටක් විදියට පෙනෙන අදත් මම කියන්නේ මේ නිල හරිත රටක් අපි අලුතෙන් හදන්න දෙයක් නැහැ. මේ අයවැයලේ කරනවල බොරු පුරාජේරු සැරසිලි බස් දාලා මේක කොහොමදත් නිල හරිත රටක් අපිට රැකගැනීමයි මේක තියෙන අවශ්‍යතාවය.
නමස්කාර සභාපතිතුමනි,
මේ නිල හරිත රට ජාත්‍යන්තර සම්මුති සම්මේ එකඟතා බිඳ දමමින් මේක විනාශ කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම පිළිබඳ විරෝධය පළ කරමින් මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග වලට අපි යනවා සඳහා කරමින් අපේ යෝජනා ගෙනාවු සුදර්ශන මැතිතුමාට ස්තුතිය ප්‍රකාශන ඔබතුමීලත් කාලය ලබා දුන්නාට දෙවියන් ස්තුතිවන්ත වෙනවා.
ඔබ ස්තුති ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මන්ත්‍රීතුමා, විනාඩි 3ක කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි, මම හිතන්නේ අපේ අරමුණ වෙන්න ඕනේ අනාගතයට අපේ ස්වභාවික සම්පත් ඉතුරු කර ගනිමින් තිරසාර සංවර්ධනයක් කරා යන එක. දැන් මේ තියෙන කාරණා බැලුවහම සමහර දියුණු රාජ්‍යයන් තමන්ගේ වටපිටාව සම්පූර්ණයෙන්ම දූෂණය කරගෙන කර්මාන්ත අතින් ඉහළටම ඇවිල්ලා ඒ අය යෝජනා කරනවා මේ කියන නොයෙකුත් සම්මුතිය. හැබැයි අපිට එක පැත්තක අපිට විශාල අභියෝගයක් තියෙනවා. අපේ ස්වභාව සෞන්දර්ය ස්වභාව ධර්ම අපි සියලුම දේවල් වෘක්ෂලතා තියෙනවා. හැබැයි අපි දියුණුව අතින් අපි විශාල ගැටලුවක ඉන්නවා. එතකොට අපි කොහොමද මේ කාරණා දෙක බැලන්ස් කරගෙන අපි ඉස්සරහට යන්නේ කියලා අපිට විශාල අභියෝගයක් තියෙනවා. ඒ නිසා සංවර්ධනයත් අපි කරන්න ඕනේ. හැබැයි ඒක ඊළඟ පරපුරට තියාගන්න ඕනේ. හැබැයි කොහොමද අපි පරිසරය සංරක්ෂණය කරගන්නේ කියන එකත් අපිට අභියෝගයක් තියෙනවා. හැබැයි වෘක්ෂලතා හානි වෙනවා කියන කාරණේ තුල අපිට සම්පූර්ණ සංවර්ධනේ පැත්තකට දාන්න විදියක් නැහැ. එහෙම වුණොත් එහෙම අපිට රටක් හැදෙන්න ඉස්සරහට යන්න බැරි වෙනවා. අපිට මතකයි අර අපි හයිවේ එකක් ඉදිකරන්න යනකොට එක කරඳ ගහක් අල්ලගෙන සම්පූර්ණ හයිවේ එක සම්පූර්ණ ඉදිකිරීම අවුරුදු ගාණක් පරක් වුණා. ඒ නිසා එවැනි ආකාරයේ ප්‍රායෝගික රමණ කාරණා එක්ක අපි හැප්පෙන්නේ කිව්වොත් රටක් හැදෙන්න අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. මොකද අපි ඉන්නේ රටක් හැදීරිට විශාල පසුගාමි තැනක. හැබැයි ඉන්දියාවත් එක්ක බලනකොට සමහර වෙලාවට ඉන්දියාවේ පරිසර දූෂණයේ තියෙන කාරණේ තුල ඒ බලපාපු කාරණා අපිට පහුගිය කාලේ අපි දැක්කා. සමහරලාට කොළඹ වායුගෝලය අඳුරු වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතනවා සුදර්ශන මැතිතුමා ගෙන අපි යෝජනාව මේ සියලුම ක්‍රියාවලට විසඳුමක්. මම හිතන්නේ මේ කාබන් ප්‍රොජෙක්ට්ස් ගත්තහම ලෝකේ විශාල වශයෙන් අවස්ථා තියෙනවා. අපිට පුළුවන් මේ අවස්ථා ගන්න. එක පැත්තකින් රටට ඩොලර් ලැබෙනවා, අනිත් පැත්තෙන් අපේ රටේ පරිසරය අපිට සුරක්ෂිත කරගන්න හොඳ අඩිතාලමක් දාන්න පුළුවන්. මම මතකයි ගරු සභාපතිතුමනි, මම DSN එක විද්‍යාලයේ ඉගෙන ගන්නකොට අපිට මුලින්ම පාසලේ පරිසර පන්තිය හැටියට අපි තෝරගන්නකොට අපිට දුන්න කංකුම් ගහක්. හැබැයි මේ කංකුම් ගහ අපි ආරයිටි අලස් මහත්තයා, කොඩිකාර මහත්තයා, උපාලි ගුණසේකර මේ විදුහල්පති වරු තුන්දෙනාත් එක්ක මම අධ්‍යාපනයේ මට ලබන්න පුළුවන්කම ලැබුණා. මේ අය අපිට උගන්වන මේ ගහක් කියන්නේ ජීවයක් කියලා. අදටත් අපිට ගහක් කපනකොට මිනිහෙක් මරන වගේ තත්ත්වයක් අපිට දැනෙනවා. ඉතින් මම හිතනවා පාසල් පද්ධතිය මේක පටන් අරගත්තොත් ඇත්තටම අපිට පුළුවන් මේක සල්ලි ලැබුණත් නොලැබුණත් අපිට පුළුවන් නම් සෑම පාසලකටම වෙන් වෙච්ච පර්චස් 10 15 20 වගේ ප්‍රමාණයක පොඩි කැලෑවක්. මම මතකයි මම දකුණු කොරියාවේ ගිය වෙලාවක මේ නගර මැද්දේ පුංචි කැලෑවල් තියෙනවා 7-8
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමනි.
ඒ නිසා මම හිතනවා මේ කාරණේ මුදල් ලැබෙන එක පැත්තෙන් අපිට වාසියක්. හැබැයි මුදල් ලැබුණත් නොලැබුණත් අපිට පුළුවන් නම් පොඩි ඉඩකඩ ඇතුළත මේ කැලෑවල් කියන සංකල්ප ඇති කරන්න පුළුවන්, වාලමග ඇති කරන්න පුළුවන් නම් ඒක මුදල් ලැබෙන වගේම පරිසරයට තාමත් උචිතයි. ඒ නිසා මේ යෝජනාව ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු පවිත්‍රා වන්නියාරාචි ඇමතිතුමියනි, ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි. සමස්ත කාරණයේ සම්බන්ධයෙන් ඉතාම සාධනීය යෝජනා ගණනාවක් ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමන්ලාට මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී මම පුද කරනවා. මොකද ඉතාම වැදගත් කාලයට උචිත යෝජනා ගණනාවක් මේ මන්ත්‍රීතුමන්ලා ඉදිරිපත් කළා. ඉදිරි වර්ෂවල අමාත්‍යංශයේ කටයුතු කිරීමේදී මේ යෝජනා අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනි. ඒ වගේම මේ කාබන් ක්‍රෙඩිට් ගැන අපි බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න ඕනි. විශේෂයෙන් පරිසර අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් මේ දිනවල සාකච්ඡා කරමින් පවතිනවා මේකට කොහොමද අපි ආන්ත්‍රණයක් සකසන්නේ කියලා. ප්‍රේමරාජ් දොරවත්ත මන්ත්‍රීතුමා ප්‍රකාශ කරපු ආකාරයට සංවර්ධනය වෙන රටවල් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් නිසා සංවර්ධනය වෙලා තිබෙන බොහෝ රටවල් ඔවුන්ගේ කර්මාන්තශාලා සහ නොයෙකුත් දේවල් වල විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා ලෝකයේ ඇතිවෙන මේ කාලගුණ විපර්යාසය යම්කිසි මට්ටමකට අඩු කරගන්නට ඒගොල්ලෝ අපේ වගේ රටවල් වලට කියනවා අපිට ඉඩම් දෙන්න ඒගොල්ලන්ට ඉඩම් ඒගොල්ලෝ අපේ රටේ ඉඩම් ඒගොල්ලන්ට දෙන්න කැලෑ වවන්න එතකොට ඊගොල්ලන්ගේ රටේ ඉඩම් ටික ඉතුරු කරගෙන අපේ රටේ ඉඩම් වල කැලෑවල් වවලා එහි විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැත්තම් එහි සෙන පරිසර දූෂණය ලංකාවේ ඉඩම් වල වගා කරනවා ලංකාවට ඒ වෙනුවට සල්ලි දෙනවා කියලා. නමුත් ඊගොල්ලන්ගේ රටවල් වල එවැනි දේවල් වලට ඒගොල්ලෝ යන්නේ නැත්තේ ඊගොල්ලන්ගේ ඉඩම් ටික පරිස්සම් කරගන්න ඕන නිසා. ඉතින් අපේ රටටත් තියෙන ඉතාම සීමිත ඉඩම් ප්‍රමාණයක්. ඉතින් එතකොට ඒ ඉඩම් ආපහු කිසිදු සංවර්ධන කටයුත්තකට අපට පාවිච්චි කරන්න බෑ මොනම ක්‍රමයකටවත්. ඒ ටික ඒවා කැලෑ විදිහටම අපි නඩත්තු කරන්න ඕනේ. රට කුමනම තත්යකදීවත් අපිට ඒවා ආපහු පාවිච්චි කරන්න බෑ. ඊළඟට අපේ රටේ යම් කිසි සංවර්ධනයක් අපිට කරන්න අවශ්‍ය නම් අපි අත්සන් කළා තියෙනවා. අපි කාබන් විමෝචනය දැන් තියෙන මට්ටමින් පවත්වාගෙන යනවා කියලා. ඒතර අපිට මහා දියුණුවක් කරගන්න සාමාන්‍යයෙන් පරිසර දූෂණයත් දියුණුවත් එක්ක යනකොට එවැනි දෙයක් කරන්න ඕනොත් අපිට පිටරටකින් ඉඩම් අරගෙන තමයි අපි විමෝචනය කරන කාබන් වලට අපිට ගස් වාන්න වෙන්නේ පරිසර සම්මුතියන් අනුව. ඒක නිසා මේක බොහොම කල්පනාවෙන් කාබන් ක්‍රෙඩිට් ගන්නකොට අපි කරන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් හදන්න නැතුව මේ පාර්ලිමේන්තුවේ මට කිසිම වචනයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න බෑ. මං සරල අදහසක් ඇයි කිව්වේ ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයත් අපිත් එකතු වෙලා මේ යාන්ත්‍රණය සකස් කරාට පස්සේ තමයි කාබන් ක්‍රෙඩිට් ගැන වචනයක් හරි කතා කරන්න වෙන්නේ. එතකන් හරිම වචනයක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට හරිම මතයක් ප්‍රකාශ කිරීම අමාරුයි. නමුත් සාමාන්‍ය වෙන තත්ත්වයයි මං සඳහන් කළේ. ඒක නිසා ජනගහන වර්ධනයත් එක්ක අතීතයේ සිටම ලංකාවේ වනාන්තර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වුණා. අපි කියන්නේ අපේ රට බොහොම පොඩි රටක්. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ඉන්දියාව වගේ රටවල්, අප්‍රිකාව වගේ රටවල් වල අලින්ගේ ප්‍රශ්න වුණත් මොනවා ආවත් ඒගොල්ලන්ට ලොකු ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අපේ රටේ ජනගහනය වර්ධනය වෙනවා. ඒ වගේම සත්තුන්ගේ ජනගහනයත් වර්ධනය වෙනවා. එතකොට මේ පොඩි ඉඩකදී අපි මේ පොඩි
ගරු ඇමතිතුමිය තව විනාඩි දෙකයි
පොඩි ඉඩකදී රණ්ඩු වෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි මම ඉතාම කරුණාවෙන් මේ සභාවට මතක් කරන්න ඕනි එන්න එන්න අපේ කැලෑවල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ සඳහා විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු. දැන් බලොත් 1956 මුඩුපින් ප්‍රමාණය 144% ස්වභාවික වනාන්තර 56. අද වෙනකොට 129.1. එතකොට 44 129.1 දක්වා 56 සිට මේ 20 වෙනකොට 129.1. එතකොට මේ 44 29.1 අඩු වුණේ විශාල වශයෙන් රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා වනාන්තර සහිත ඉඩම් යොදා ගන්න සිද්ධ වුණා. ඒ වගේම ජනතාවත් මේ ඉඩම් වල පදිංචියට ගියා ජනගහනය වැඩි වෙනකොට යන්න තැනක් නැතිකමට සංවර්ධන කටයුතු වලට. ඉතින් මේ වගේ කාරණා නිසා තමයි අපිට කැලෑ අඩු වීගෙන යන්නේ. ඒක නිසා මේවා මෙතනින් එහාට අප තවදුරටත් මේ හායනය සිද්ධ වීම වළක්වාගෙන යන්න ඉතා අඩු බිම් ප්‍රමාණයක ඉතා වැඩි ඵලදායක් ලැබෙන කෘෂිකර්මාන්ත කටයුතු කරන්න කෘෂිකර්මාන්ත අමාත්‍යංශයත් එක්ක අපේ කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ මේ කැලෑ රැකීම සඳහා අපි නිලධාරීන් යොදවලා ත්‍රිවිධ හමුදාව පොලිසියත් සම්බන්ධ කරගෙන අඛණ්ඩ මුර සංචාරවල් පවත්වාගෙන යනවා. ඒ වගේ කාරණා අපි සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මේ වන විට තියෙන අපේ යොමුව විශේෂයෙන් ලබන අවුරුද්ද විශාල වශයෙන් රටට ආදායම් වෙන පැල වගා කරන්න, ඒ කියන්නේ ආර්ථික භෝග වගා කරන්න වැඩි බලයක් අපේ අමාත්‍යංශයෙන් යොදවන්න අවශ්‍ය වැඩසටහන සකස් කරලා තියෙනවා. ඒ වගේම කැලෑව ආරක්ෂා කරන්න කැලෑව අවට ඉන්න ජනතාවට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය රෙගියුලේෂන්ස් අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා. මොකද ජනතාවට කැලෑවෙන් පොඩි ප්‍රයෝජන අරගෙන එයාට වේවැල් ටිකක් කපා ගන්න, ගොරක ටිකක් අහුල ගන්න, පුවක් ගෙඩියක් අහුල ගන්න, කැලේට කැලින් ගන්න තියෙන ගන්න පුළුවන් දේවලුත් යම්කිසි ප්‍රමාණයක අරගෙන ඒ හරහා කැලෑව රකින්නටත් රටේ ජනතාවට ඒ අවට ඉන්න ප්‍රදේශවල ඉන්න ජනතාවට කැලෑව රකින්න ගමන් කැලෑවෙන් ප්‍රයෝජන අරගෙන කටයුතු කරන වැඩපිළිවෙකට නීත්‍යානුකූල පසුබිම අපි සකස් කරනු ලැබුවා ගිය මාසේ පාර්ලිමේන්තුවේ ඒ සඳහා රෙගුලේෂන්ස් අනුමත කරා. ඉතින් ඒ නිසා මම දීර්ඝව කතා කරන්න අවශ්‍ය වුණත් ඉතාම කෙටි කාලයක් තියෙන නිසා මේ අපි දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් වන නැවත ප්‍රතිස්ථාපනය කරන්නටත් හායනයට පත්වෙච්ච ඒ වන භූමි නැවත වගා කරන්නත් ගොවි ජනතාවත් එක්ක අපි කටයුතු කරගෙන යනවා. ඒ යට යටි වගා විදියට තමන්ගේ ආර්ථික භෝග වගා කරගනිමින් වගා කටයුතු කරන්න අවශ්‍ය පිළිවෙල විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සර කොලයක්වත් කඩන්න මිනිසුන්ට කැලේට යන්න දුන්නේ. අද අවට තියෙන ඒ කැලෑවල හායනය වෙච්ච ප්‍රදේශවල කැලෑව වගා කරන ගමන් වනය හදන ගමන් ඔවුන්ගේ ආර්ථික භූගත් වගා කරගෙන කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි නැවත වන වගාව කරපු ප්‍රතිස්ථාපනය කරපු කටයුතුවල ජාත්‍යන්තර ඇගීමටත් අපිව ප්‍රාප්ත වෙලා තියෙනවා. නිසා වනය නැවත ප්‍රතිස්ථාපනය කරනවා. ඒකම ලංකාවේ විශේෂයෙන්ම බොහෝ රටවල්වල තමන්ගේ රටේ පරිභෝජනයට කැලෑව කපලා ගන්න අපේ රටේ අපි ජාතික අවශ්‍යතාවය සඳහා නොයෙකුත් පයිනස් යූකලිප්ටිස් වගේ වගාවන්.
ගරු ඇමතිතුමිය කාලය අවසන්.
හරි. ඒක නිසා අපි ජාතික දේවාවශ්‍යතාවයටත් කැලෑව කපන්නේ නැතුව වාණිජ වගා පද්ධති පවත්වාගෙන ගිහිල්ලා ඒවා නඩත්තු කරලා තමයි රටේ දේවාවශ්‍යතාවයට අපි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඔබතුමන්ලා අපට ඉදිරිපත් කරපු අදහස් නැවත වතාවක් අපි අගය කරන ගමන් මේ රටේ කැලෑව රැකගෙන ඉදිරියට තවදුරටත් වනගහනේ වර්ධනය කරන්න අවශ්‍ය කටයුතු අපි කරගෙන යනවායි කියන එක මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට උදේ 9:00 මාට රැස් වෙනවා.